ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය අනුමත කිරීමට හොන්ඩබල් ඉදිරිපත් කිරීම සභානායකතුමා
ගරුව කථානායකතුමනි රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය රේගු ආඥා පනතේ 235 අධිකාරී වූ ආ උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025 අප්‍රේල් 9 දින ඉදිරිපත් කරන යෝජනා සම්මතය අනුමත කළ යුතුයයි මෙම ගැසට් පත්‍රය 2025 ජනවාරි 27 අංක 24/21 / 5/දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා
විවාදය ආරම්භ කිරීම සඳහා ගරු හර්ෂණ සූර්යපෙරම නියෝජ්‍යතුමා විනාඩි 14ක් ඔබතුමාට තියෙනවා 13ක් ඔබතුමාට තියෙනවා
ගරු කථානායකතුමනි මෙම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේදී එක පැත්තකින් රාජ්‍ය ආදායමට අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කරගන්නවා වගේම රටට අවශ්‍යතාවයට අනුව වාහන ආනයනය තහනම් කරලා කාල සීමාවක් සෑහෙන කාලයක් වසර ගණනාවක් තිබූ නිසා මේ කරුණු සියල්ල සැලකීමට භාජනය කරලා තමයි මේ වාහන ආනයනය කිරීම සඳහා තිබූ බාධාව ඉවත් කිරීම වෙනුවෙන් මේ ගැසට් නිවේදනයන් ගණනාවක් මේකට අදාළව නිකුත් කෙරුණා. ඒකට අදාළ එක ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් තමයි 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද 2025/1/27 දිනදී දිනැති 242/5 ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තමයි අද මේ විවාදය කිරීමට සූදානම් කරලා තියෙන්නේ. මේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් බලනකොට රටට වාහන ආනයනය කරන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්නට
නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයට පැමිණ ඇත.
Honorable Minister Suryaperuma, you may please continue.
Thank you. මේ රටට අවශ්‍ය වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබා දීමේදී මේක ක්‍රමවේදයන් ගණනාවක් තුලින් සලකා බලලා පළවෙනි අදියරේදී මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන වාහන බස් රථ රටට ආනයනය කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සූදානම් කරලා ක්‍රියාත්මක කරවෙව්වා. දෙවැනි අදියර ලෙස කොමර්ෂල් වියකල්ස් එහෙම නැත්නම් වාණිජ ක්ෂේත්‍රයට ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවශ්‍ය කරන වාහන රටට ආනයනය කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවලා තුන්වෙනි අදියර ලෙස තමයි පෞද්ගලික වාහන ආනයනය සඳහා ඉඩ ප්‍රස්ථාව සූදානම් කරලා දුන්නේ. මේ තහනම ඉවත් කිරීමේදී ඒකට සමගාමීව තියෙන CID එහෙම නැත්නම් ඉම්පෝර්ටේෂන් ඩියුටිස් සම්බන්ධයෙන් තමයි තීරුබදු සම්බන්ධයෙන් මේ ගැසට් පත්‍රයේ සඳහන් කිරීම අදාළව මේ ගැසට් පන්තිය සම්බන්ධ වෙනවා. ඒ තමයි තහනම ඉවත් කරනවත් සමගම ආනයනය කරන වාහනවලට පවරා තිබූ තීරු බද්ද ඒ දක්වා තිබුණේ 20%ක ප්‍රතිශතයකට තමයි තීරුබදු පනවලා තිබුණේ. රටේ තිබුණු වාතාවරණය සලකිල්ලට ගරගෙන අපේ තියෙන සංචිතයන්ට අවශ්‍යතාව අවශ්‍ය කරන ඒ සුරක්ෂිතභාවය ලබා දීමටත් රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය පිළිබඳව සැලකීමට ගැනීම වැනි කරුණු රාශියක් පදනම් කරගෙන එම 20%ක තිබුණු බදු ප්‍රමාණය තීරු බදු ප්‍රමාණය 30% දක්වා තව අමතර 10%ක ප්‍රමාණයක් ඒකට එකතු කරලා 30% දක්වා වැඩි කරන්නටත් මේකට සමගාමීව වැඩ කටයුතු කෙරුණා. ඒකට හේතුව තමයි මම අර කලින් පැහැදිලි කරා වගේම වසර ගණනාවක් තිස්සේ රටට වාහන ආනයනය කිරීම තහනම් වෙලා තිබුණු නිසා එක සැරේ වාහන අතිවිශාල ප්‍රමාණයක් රට තුළට ඇතුළු වුණොත් ඒකෙන් බලපෑම් කීපයක් වෙන්නට පුළුවන්. මං කලින් සඳහන් කරා වගේ අපේ සංචිතවලට තියෙන බලපෑම බලන්නට ඕන. අපේ විදේශ විනිමය සම්බන්ධයෙන් බලනකොට අපනයනකරුවන්ට මේ තුළින් වෙන ඩොලරයකට තියෙන රුපියලට සාපේක්ෂව අගය බලනකොට තියෙන බලපෑම බලන්නට ඕන. මේ වගේ කරුණු රාශියක් පදනම් කරගෙන තමයි මේ ප්‍රතිශතය තීරණය කරනු ලැබුවේ. මේ අවස්ථාව රටට උදාවීම තුළින් අපිට පේනවා මේ වෙනකොට වාහන අති විශාල ප්‍රමාණයක් මේ දක්වා ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපේ බලාපොරොත්තුවක් තිබුණා යම්කිසි එස්ටිමේෂන් එකක් අපේ ප්‍රොජෙක්ෂන් එකක් තිබුණා මාසයක් ඇතුළත මාස දෙකක් ඇතුළත කාර්තුවක් ඇතුළත එනාදී වශයෙන් මෙපමණ ප්‍රමාණයක් LCs රට තුල ඕපන් වෙයි බැංකු පද්ධතිය හරහා මෙපමණ වාහන ප්‍රමාණයක් රටට ළඟා වෙයි මේ හරහා කියලා ඒ ප්‍රොජෙක්ෂන්ස් වලට අනුව ඒ ඉදිරි ඇස්තමේන්තු කිරීම වලට අනුගතව මේ වෙනකොට ඉතාමත් සාර්ථකව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන බව අපිට දත්ත අනුව දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ වැඩපිළිවෙලට අනුව ගරු කථානායකතුමනි වාහන ආනයනය කරන්නට රටක් විදිහට අපි එකඟ වෙනවත් එක්කම අපි ඉදිරි ඒකට අවස්ථාව ලබා දෙනවත් එක්කම රටේ ආර්ථික ස්ථාවරභාවය යම් කිසි මට්ටමකට ඇවිල්ලා තියෙන නිසා තමයි අපිට මේ සඳහා යොමු වෙන්න අවස්ථාව ලැබුණේ. ආර්ථික ස්ථාවරභාවයක් ඇවිල්ලා තියෙනවයි කියන එකෙන් අපි මොකක්ද අදහස් කරන්නේ? වචනයකට සීමා කරනවා වෙනුවට අපිට බලන්නට පුළුවන් ඒකට තියෙන නිර්ණායකයන් දිහා. උදාහරණයක් විදියට රටේ විදේශ සංචිත ප්‍රමාණය කොච්චර විදියට තියෙනවද, ඒක වර්ධනය වේගයේ ප්‍රතිශතය කොහොමද, ඉදිරියට ඒ සම්බන්ධයෙන් තියෙන බලාපොරොත්තුව මොකක්ද කියලා. මේ වෙනකොට ඩොලර් බිලියන 6.5ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රොජෙක්ෂන් එක වසර අවසාන වෙනකොට ඉතාමත් සාර්ථක ලෙස මෙය බිලියන 7 සීමාව පසු කරගෙන ඉදිරියට යයි කියලා. ඒක ඒකට සමගාමීවම තමයි රටේ තියෙන රුපියලට සහ US ඩොලර් එකට ඇමරිකානු එක්සත් ජනපද ඩොලරේට තියෙන රේට් එක විනිමය අනුපාතය පිරිස කිව්වා, අපි දැක්කා විපක්ෂය කිව්වා ඩොලරේ කඩා වැටෙන්නට පුළුවන් කියලා නැවත වතාවක්. නමුත් අද වෙනකොටත් මෙතරම් ජාත්‍යන්තරයේ කතාබහට ලක් වෙලා තියෙන US ටැරිෆ් ඉෂුව එක ඇති වෙලා තියෙන අවස්ථාවේ පවා ඉතාම හොඳ මට්ටමකට ශ්‍රී ලංකාවේ රුපියල ඩොලර් එකට සාපේක්ෂව විදේශයේහි වටිනාකම නියම වෙලා තියෙනවා. මේකෙනුත් පැහැදිලි වෙන්නේ මේ සාර්ථක ආර්ථික කළමනාකරණය කරන වැඩපිළිවෙලේ තියෙන ප්‍රගතිය පිළිබඳව. ඊළඟ කාරණය මම කිව්වා ඉන්ඩෙක්ස් මේකට බලා රටේ ස්ථාවරභාවය බලන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා කියලා. තව එකක් තමයි අපේ ඉන්ෆ්ලේෂන් එක, එහෙම නැත්නම් උද්ධමන අනුපාතය දිහා බලලා මේ වෙනකොට ඉතාම ස්ථාවර මට්ටමකට ඒ උද්ධමනය ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා කාර්තු කීපයක නෙගටිව් එහෙම නැත්නම් ඍණ මට්ටමක තිබුණු උද්ධමනය ඒ බලාපොරොත්තු වෙන සීමාව තුළ පවත්වාගෙන යාමට රජයට මහා බැංකුවට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ විදියට ආර්ථිකය සාර්ථක ලෙස කළමනාකරණය කිරීමේදී තවත් වැදගත් අංගයක් තමයි රජයේ වැඩ කටයුතු විතරක් නෙමෙයි පෞද්ගලික අංශයන්ට ව්‍යාපාරිකයන්ට රටේ ආර්ථික කටයුතු වලට සහභාගී වෙන්නට තියෙන අවස්ථාව ණය ලබා ගැනීම තුළින්. ඒක සඳහා රටේ ණය අනුපාතය තවත් මේකට බලන්න පුළුවන් සාධකයක් විදියට අපිට තියෙනවා. මේ රටේ ණය අනුපාතය දරාගත නොහැකිව තිබුණු ණය අනුපාතය මේ වෙනකොට ඉතාමත් සාධනීය මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ආර්ථිකයේ ස්ථාවරභාවය තුළින් බලාපොරොත්තු වෙන රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට අපි දන්නවා ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම පසුගිය වසරේදී අපි රජය විසින් ලබාගෙන තිබුණා. ඒ වගේම අපිට විශාල බලාපොරොත්තුවක් තියෙනවා සහ ඒකට වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඊට වඩා වැඩි ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම 2025 වර්ෂයේදී ලංකාව උපයා ගන්නා බවට. ඒ වගේම තමයි එක පැත්තකින් අපේ ආර්ථිකය ස්ථාවර කරන්නට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ආදායම වැඩි කරගන්නට අවශ්‍ය කරන වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් වියදම් අඩු කරගන්නට අනවශ්‍ය වියදම් ඉවත් කිරීම තුළින් වියදම් නිසි ලෙස කළමනාකරණය කරගන්නටත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වගේම තමයි රටට ලැබෙන විදේශ අපනයනයන් තුළින් ලබා ගන්නට බලාපොරොත්තු වෙන ආදායම මේ වර්ෂයේදී ඉතාමත් ඉහළ අගයක් අපි බලාපොරොත්තු වෙනවා. එක්ස්පෝර්ට්ස් තුළින් ඒ වගේම තමයි රෙමිටන්සස් රටට ලැබෙන ප්‍රේෂණ තුළින් විශාල ප්‍රමාණයක ආදායමක් මේ වර්ෂය තුළ බලාපොරොත්තු වෙනවා. වගේම අපේ කස්ටම්ස් ඩියුටි එක එම නැත්තම් තීරු බදු ආදායම ආදායම් බදු ආදායම යනාදී අංශයන් තුල අදාළ ප්‍රතිසංස්කරණයන්ට භාජනය කිරීම තුලින් එහි කාර්යක්ෂමතාවය විනිවිදභාවය වැඩි කර ගැනීමටත් ඉහළ නංවා ගැනීමටත් වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. මේ අපේ ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රශංසාව තියෙන්නේ සහ සාධනීය ප්‍රකාශයන් තියෙන්නේ රජයේ පැත්තෙන් විතරක් නෙමෙයි, අපි කියනවා විතරක් නෙමෙයි, ඒකට සම්බන්ධ වෙන අනිත් ආයතන අපි දන්නවා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉහළ අගයකට යොසවා තබන්නට පසුගිය වසරේදී අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා ඒක තවදුරටත් ඉදිරියට ගිහිල්ලා තවත් ණය ශ්‍රේණිගත කරණයේදී කාණ්ඩ කීපයකින් ශ්‍රී ලංකාව ඉදිරියට යන්නට ඉදිරියේදී අවස්ථාව අපිට එළඹෙයි කියලා. ඊට අමතරව ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1ක ඉදිරි වර්ෂ කීපය තුළ ලංකාවට ආයෝජනයන් ණය ලබා දීමට ආධාරයන් ලබා දීමට අවශ්‍ය එකඟතාවය පළ වෙලා තියෙනවා. ඒ වගේම තමයි IMF වැඩපිළිවෙල තුළ මේ දක්වා තිබුණු සමාලෝචනයන් පසුගිය දින කීපයේදී අවසන් කරන්නට යෙදුණු හතරවෙනි රිවිව් එක, ෆෝත් රිවිව් එක, ඒ තුලින් ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකකට එකඟතාවයකට එන්න මේ වෙනකොටත් අවස්ථාව අප්‍රේල් මාසයේ අගභාගයේදී අපිට හැකියාව ලැබුණා. ඒ එකඟතාවය අනුව IMF ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත අදාළ වාර්තා ලබා දීමෙන් පසුව මේ ජූනි මාස අවසාන වෙන විට අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුමැතියන් ලබාගෙන ඊළඟට තිබෙන වාරිකය ලංකාවට අවශ්‍ය කාල සීමාව තුළ ලැබෙයි කියලා. මේක මේ මුදල් වලට විතරක් සීමා වෙච්ච ගනුදෙනුවක් නෙමෙයි, මේ වැඩපිළිවෙලට සමගාමීව අපේ ගවර්නන්ස් එහෙම නැත්නම් යහ ආණ්ඩුකරණය වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නටත් ඉතාම උනන්දුවෙන් වර්තමාන ආණ්ඩුව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වෙලා තියෙනවා. වචනවලට සීමා කිරීමකට වෙනුව මං උදාහරණයක් දෙන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වැඩසටහන තුල තිබුණා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම් රුපියල් බිලියන 1කට වඩා වැඩි මිලදී ගැනීම් තියෙනවා නම් ඒකට ටෙන්ඩර් පටිපාටියට සහභාගී වෙච්ච පිරිසට ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්නට අවශ්‍ය විනිවිදභාවයකින් තුරු ක්‍රමවේදයක් තියෙන්නට ඕන කියලා. මේ දක්වා ඒ ක්‍රමවේදය ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. නමුත් වර්තමාන ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරලා මේ වෙනකොට ලෝකයේ ඕනෑම පුරවැසියෙකුට බලන්න පුළුවන් ලෙස ඒ තොරතුරු ආයතන 10ක් පදනම් කරගෙන අපි පළවෙනි අදියරේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරියේදී සියලුම ආයතනවලට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම කලින් වතාවෙදිත් උදේ කතා කරනකොට සඳහන් කරා වගේම ලෝක මේ අවස්ථාවේදී ලෝකයේ යම්කිසි ඩිවලොප්මන්ට් එකක් තියෙනවා. ඒක තමයි මේ US ටැරිෆ් සම්බන්ධයෙන් තියෙන කතාබහ. ඒකට ශ්‍රී ලංකාවේ රජය නිසි කලට මැදිහත් වීම නිසා මේ වෙනකොට ඉතාම සතුටුදායක ප්‍රගතියක් ඇති කරගෙන තියෙන බව මේ සභාවට ප්‍රකාශ කරන්නට කැමැති. ඒ ප්‍රගතියට ලබා ගැනීම සඳහා ඉවහල් වුණේ පළමුවෙන්ම රාජ්‍යතාන්ත්‍රික විදියට ජනාධිපතිතුමා විසින් ඇමරිකානු ජනාධිපතිතුමා වෙත ලිඛිතව අපේ වැඩපිළිවෙල පිළිබඳව ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වීමක් ඉදිරිපත් කරා. ඒකට සාපේක්ෂව තවත් ලිපි කීපයක් කරහා අදහස් සුවමාරු කර ගැනීම කරනු ලැබුවා. මෙන්න මේ ආකාරයට තමයි ඒ ටැරිෆ් පිළිබඳව සහ නොන් ටැරිෆ් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ රජය බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ ලිපි හුවමාරුවට සමගාමීවම අපිට අන්තර්ජාලය හරහා සාකච්ඡාවට කීපයක් පැවැත්වුවා. US ටැරිෆ් ඒ පිළිබඳව වැඩසටහන සමාලෝචනය කරලා බලන කණ්ඩායම අනුව. ඊට අමතරව ඒ සාකච්ඡාවල ලබාගත් ප්‍රගතිය නිසා අපිට රටවල් ගණනාවක් මේ වෙලාවේ උත්සාහ කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ සමග සම්බන්ධ
වෙන
සාකච්ඡාවට සහභාගී වන්නට. නමුත් එයිදී ලංකාව ගත්තු සද්ධාවෙන් කරපු වැඩපිළිවෙල නිසා අපිට ඒකට ගිහිල්ලා සහභාගී වෙලා සාකච්ඡාවක් ගන්නට ඒ සම්බන්ධයෙන් USTR එකේ ඉහළම නිලධාරියා සමග සම්බන්ධ වෙලා ඒස් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණා. ඊට අමතරව දෙවනි සාකච්ඡාවට එකුත් ඇමරිකාවේදී මේ සම්බන්ධයෙන් පැවැත්වුණා. ඊට අමතරව මේ වෙලාවේ බොහොම සතුටුයි කියන්නට ඒ සාකච්ඡාවල ප්‍රගතිය අනුව මේ වෙනකොට අපිට දැනුවත් කරලා තියෙනවා ඊළඟ වටේට සාකච්ඡා සඳහා අපිට සූදානම් වෙන්නට අවස්ථාව දැන් තියෙනවා කියලා ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගන්නටත් අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට මේ ගමනේ බලාපොරොත්තුව මොකද්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? අපේ රටේ තීතිය ඉන්න මේ අපනයන කරුවන්ට මෙතුවක්කල් ඔවුන්ට තිබුණා කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් මේ කලාපය තුළ අපිත් එක්ක තරඟ කරන අනිත් රටවල් වලට සාපේක්ෂව ඒ තරඟකාරීත්වය නඩත්තු කරවා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිඵලයක් ලබා ගැනීමයි මේ තුලින් තියෙන උත්සාහය. අපිට දින 90ක විතර කාලයක් තියෙනවා මේ වැඩසටහනට සහභාගි වෙලා කතා බහ කරන්නට. මේ වෙනකොටත් යම්කිසි දින ගණනක් ගත වෙලා තියෙනවා. නමුත් අපේ බලාපොරොත්තුව තමයි මේ සාකච්ඡා සාර්ථක කරගෙන රටට අවශ්‍ය විදියට ගැළපෙන විදියට එකඟතාවයකට පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙයි කියලා මේ කටයුත්ත පිළිබඳව සඳහන් කරන්නේ. මේ ආර්ථිකයේ අපි යන ගමනේ ස්ථාවර භාවයට බාහිරින් තියෙන කරුණු මැදිහත් වෙන්නට පුළුවන්. අපේ කන්ට්‍රෝල් එකෙන් තොරව අපේ කළමනාකරණයෙන් පරිබාහිරින් නමුත් බොහොම ස්තුතියි මට තප්පර 30ක් දෙන්න. මෙහෙම ගැටලු මතුවෙලා තියෙන අවස්ථාවක පවා රටේ විදේශ විනිමය අනුපාතයන් නිසිලෙස නඩත්තු කරගෙන රටේ සංචිතයන් නඩත්තු කරගෙන රටේ ව්‍යාපාරිකයන්ට කර්මාන්ත කරුවන්ට අවශ්‍ය ඒ පහසුකම් සලසන්නට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරන්නට රජය මේ වෙනකොට වැඩ කටයුතු ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම ස්තුතියි.
Honorable Minister, do you permit this?
ඔබතුමා වාහන ආනයනය කිරීම ගැන කිව්වා. ඒක ලොකු ආදායමක් බලාපොරොත්තු වෙන බව මේ වසරේ. කියන්නේ මං හිතන බිලියන 428ක් ද කොහෙද ටාගට් කරලා තියෙනවා කියලා තිබුණා මේ මුදල් කමිටුවේ. මං අහන්න කැමති ගරු ඇමතුමනි, දැන් මේකේ එකක් තමයි මේ ආදායම උපයන ආකාරයට අර ලක්ෂරි වාහන වලින් ඒවා ගන්න එක වටිනවා.
ඕනබල් කබේරාෂින් කුරී
මේ කාල පරිච්ඡේදය තුල මෝටර් බයික් එකක් ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 10ට වැඩි වෙලා, එතකොට ත්‍රී වීල් එකක් ලක්ෂ 12 ඉඳලා ලක්ෂ 20 දක්වා වැඩි වෙලා, ඇල්ටෝ කාර් එක 40 ඉඳලා 75ට වැඩි වෙලා. ඒක හරි නෑ, ඒක සාධාරණ නෑ. ඒ නිසා ඒ කැටිගරි එකේ අර පොඩි වාහන පුංචි මිනිසුන්ගේ වාහනවල බද්ද අඩු කරන එක සාධාරණයි කියලා අපි යෝජනා කරනවා.
නියෝජක කතානායකතුමනි, මේ පිළිබඳව මම හිතනවා අපේ කණ්ඩායමේ කතා බහ කරන ඉදිරි පිළිතුරු දිනින් වලදී පැහැදිලි කිරීමට ලක් කරයි. නමුත් මේ වෙනකොට මේ ක්‍රමවේදය තුලදී බලාපොරොත්තු වෙන ආදායමෙන් ඉතාම සාර්ථක ලෙස අවශ්‍ය ප්‍රතිශතය ලබාගෙන තියෙනවා. LC විතාල විශාල ප්‍රමාණයක් ඕපන් වෙලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ ක්‍රමයට අනුගත වෙච්ච පිරිස, මේ අවස්ථාවේදී වාහනයක් මිලදී ගන්නට හැකියාව තියෙන පිරිස පළමු අධ්‍යයනයේදී සම්බන්ධ වෙලා මේ වාහන මේ අවස්ථාවේදී ආනයනය කරයි කියලා.
Our next speaker, Honorable Dr. Harshadi Silva. Yes, Honorable, can you make it please short because we are highly pressed for time. They've been pruning everybody's time here.
Yeah, Minister, in his deliberations were supposed to be expressing what was the success story of his trade negotiations in U.S. But it was not mentioned, so I was deprived of the supplementary question being answered. Neither did we get an answer through the debate.
Honorable Minister, do you want to take that answer that? Or?
Very quickly, I'll respond to that. Yes, one, Honorable Deputy Speaker. I think I responded to that indicating multiple steps that we followed and the outcome, the initial letters, subsequent virtual discussions, subsequent physical meetings, and the outcome success of that one based on that. In fact, to the extent that Cabinet has approved to proceed with the next negotiations as well. So that is the status as of now. Final outcome is yet to be decided. Thank you. Okay.